විදර්ශනාව ගැන ගොඩාක් දැන් කතා කරලා තියෙනවා. ඒවා ඉතින් කොච්චර කතා කළත් මම තේරුම් ගත්තද නැද්ද කියන එක තමයි තියෙන්නේ. ඒකේ විදර්ශනා භාවනා කියලා මොනවද කරන්නේ? චර වේලා කලේ සමත හිත සමාධිමත් කරන්න අවශ්‍ය තියෙන. අපි විදර්ශනාවකින් තමයි ආර්ය මාර්ගයේ නැත්නම් නිවන් මාර්ගයේ වැඩෙන්නේ. නිවන් මාර්ගය කියන්නේ ලෝකෝත්තර මාර්ගය. ලෝකෙට අයිති පැත්ත නෙමෙයි. ලෝකේ ඉක්මවා යන දැක්ම. මේ ලෝකෝත්තර මාර්ගයේ තමයි මාර්ගඵල තියෙනවා. සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලය, සකෘදාගාමි මාර්ගයේ සකෘදාගාමි ඵලය, අනාගාමි මාර්ගයේ අනාගාමි ඵලය, අරහත් මාර්ගයේ අරහත් ඵලය. එතකොට බුදු කෙනෙක් පහළ වෙන්නේ ඔන්න ඔය පැත්ත කියා දෙන්න. ලෝකේ සැඟවිලා තියෙන්නේ ওই ටික. ඒක එලි කරලා දෙන්න තමයි බුදු කෙනෙක් පහළ වෙන කිසිම දෙයකට නෙවෙයි නේද? තුරු දේවල් මේ ලෝකෙට අයිති දේවල් දිව්‍ය ලෝකේ යන හැටි අපායෙන් බේරෙන හැටි ඒවා අනිත් ශාස්ත්‍රවලුත් පෙන්වලා දෙනවා. හැබැයි බුදු කෙනෙක් පහළ වෙන්නේ දිව්‍ය ලෝකේ යන හැටිවත් බ්‍රහ්ම ලෝකේ යන හැටිවත් ඕවා කියා දෙන්න නෙමෙයි, ඔය ඔක්කොගෙම මිදෙන හැටි. ලෝකෙන් එතෙර වෙන හැටි. ඒක පුළුවන් බුදු කෙනෙකුට විතරයි. ඒතර බුදු දහමක විතරයි ලෝකෙන් එතෙර වෙන මාර්ගයක් ගැන කියන්නේ. ඒතර ඒ මාර්ගයේ දකින්න නම් දහමක් අහලා හරි දැක්මක් ඇති කරගන්න ඕන. ඒ දැක්මට කියනවා සම්මා දිට්ඨි. නේද? සම්මා දිට්ඨි. චතුසත්‍ය සම්මා දිට්ඨිය කියලා කියන අපි ලෝකෝත්තර මාර්ගයේ පටන් ගන්න ඒ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පටන් ගන්න සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය ඇති කරගන්න හැටි සම්මා දිට්ඨි සූත්‍රයේ කියලා තියෙනවා. තව සූත්‍ර ගොඩක කියලා තියෙනවා. මේක එක විදිහක් තමයි චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය. කියන්නේ දුක මොකද්ද? දුක හටගන්නේ ඇයි? දුක්ඛ සමුදය. දුක්ඛ නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? මොන ඒ දැක්ම තුලින් සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? ලෝක නිරෝධය. නිරෝධය කියන එක අත්තංගමය කියලාත් කියනවා. අත්තංගමය. ඒ කියන්නේ අවබෝධයෙන් හරි දැක්ම නැත්නම් සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. සම්මා දිට්ඨිය තියෙන කෙනාට තමයි ඉතුරු මාර්ගාංග වැඩෙන්නේ. අරහත්ාංගික මාර්ගයේ ඉතුරු ටික වැඩෙන්නේ සම්මා දිට්ඨිය ඇති කරගත්තොත්. හරි දැක්ම. ඒතකොට ඒ ලෝකෝත්තර දැක්ම ඔය දැක්ම නැත්නම් කරන හැම එකක්ම ලෞකික. ඒවා කරන්න එපා කියනවා නෙමෙයි, ඒවත් වටිනවා. ඒ වුණාට ඒවා මදි මාර්ගඵල ලබන්න. නේද? මාර්ගඵල ලබන්න නම් මේ ලෝකෝත්තර දැක්ම ඇති කරගන්නම ඕන. ඒක සඳහා අවශ්‍ය දේවල් තමයි බුදුදහමේ තියෙන්නේ. අපි විමසන්න ඕන අන්න ඒ වටික. එතකොට විදර්ශනය කරන්න නම් දහමක් අහලා තේරුම් ගන්න ඕන. තේරුම් ගත්ත කෙනාටමයි විදර්ශනය කරන්න පුළුවන්. විදර්ශනය කියලා එක එක දේවල් කරන්න පුළුවන්. එහෙම බැරි නෑ. අපිත් විදර්ශනා භාවනා කරනවා කියලා නේද? කරන්න පුළුවන්. ඒ වුණාට ඒවා අර නියම ආර්ය මාර්ගිත කියන එක දහමට අනුව විමසන්න. විදර්ශනය කරන්නේ මොකටද? නැත්තම් කොහොමද විදර්ශනා භාවනා කරන්නේ? මොනවද බලන්නේ විදර්ශනාවේදී? අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය බලන්න පුළුවන්. අනිත්‍ය කියලා අපි මොකද්ද අහලා තියෙන්නේ? අනිත්‍ය බලනවා කියලා මොකද්ද කරන්නේ? පළවෙනි දේ මොනවයිද අනිත්‍ය බලන්නේ? පංච උපාදානස්කන්ධ ගහම හොඳයි. පංච උපාදානස්කන්ධේමයි අනිත්‍ය බලන්න කියන්නේ. අනිච්ච සංඥාව වඩන්න කියන පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය කියන්නේ මොනවාද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. ඒ පහ දන්නවනේ නේද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. එතකොට ඔන්න මේ බොහොම හොඳ සූත්‍රයක් තියෙනවා, අනිච්ච සංඥා සූත්‍රය කියලා. අනිච්ච සංඥා සූත්‍රය සංයුක්ත නිකායේ තියෙන. ඒකේ පෙන්නනවා බුදුරජාණන් වහන්සේ ඔන්න අනිච්ච සංඥාව යමෙක් වඩයිද මේ පංචස්කන්ධේ නැත්නම් පංච උපාදානස්කන්ධේ අනිච්ච සංඥාව වඩයිද එයාගේ කාමරාග පහ වී යනවා, භවරාග පහ වී යනවා. ඊළඟට අවිද්‍යාව පහ වෙනවා, දුරු වෙනවා. අස්මිමානය කියන එක පහ වී යනවා. ඉතුරු නැතුවම අයින් වෙලා යනවා. ඔය කියන දේවල්. කාමරාග, භවරාග, අවිද්‍යා, අස්මිමාන. අස්මිමාන කියන්නේ මම කියන හැඟීම ආයේ පොඩ්ඩක්වත් ඉතුරු වෙන්නේ නැතුවම නිරුද්ධ වෙනවා. ඒ අවිද්‍යාව දුරු වෙනකොට තමයි ඒක වෙන්නේ. ඒක ඒ ටික වෙන්නේ ඔන්න පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය බලනකොට. පංච උපාදානස්කන්ධයේ අනිච්ච සංඥාව වඩන්න. ඒ වඩන්න කියන්නේ භාවිතා බහුලී කතා. භාවිතා කරන්න, බහුලව භාවිතා කරන්න. භාවිතා බහුලී කතා, භාවිතා කරන්න බහුලව වඩන්න. මොකද්ද වඩන්න ඕන? අනිච්ච සංඥා. ඒතර යම් කෙනෙක් අනිච්ච සංඥාව වඩයිද, රූපය ගැන අනිච්ච සංඥාව වඩයිද, වේදනාව ගැන අනිච්ච සංඥාව වඩයිද, සංඥාව ගැන අනිච්ච සංඥාව වඩයිද, සංඛාරය ගැන අනිච්ච සංඥාව වඩයිද, විඥානය ගැන අනිච්ච සංඥාව වඩයිද, එයාගේ කාමරාග දුරු වෙලා යනවා, භවරාග දුරු වෙලා යනවා, අවිද්‍යාව දුරු වෙලා යනවා, අස්මිමානය දුරු වෙලා යනවා. කියන්නේ නිවන දක්වාම හිත වඩන්න පුළුවන්, දියුණු කරන්න පුළුවන් අනිච්ච සංඥා. එතකොට සෝවාන් වෙන්න කරන්න තියෙන්නේ ওই පහේ අනිච්ච සංඥාව වඩන එක. සෝවාන් කෙනා සකෘදාගාමී වෙන්න කරන්න තියෙන්නේ ওই පහේ අනිච්ච සංඥාව වඩන එක. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. සකෘදාගාමී වුණා නම් අනාගාමී වෙන්න කරන්න තියෙන්නේ ඕකමයි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන පහේ අනිච්ච සංඥාව වඩන එක. අනාගාමී කෙනාට රහත් වෙන්න කරන්න තියෙන්නේත් ওই ටිකමයි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පහේ අනිච්ච සංඥාව වඩන එක. ඒ අනිච්ච සංඥාව වඩන කෙනාගේ අරව දුරු වෙලා යනවා. කාමරාග, භවරාග, අවිද්‍යාව, අස්මිමාන. අනිච්ච සංඥා සූත්‍රය මන් දුන්නාද? කොළයක් දුන්නේ නෑනේ. අනිත් දවසේ කෙනෙක් දෙන්නම් ඒක ෆොටෝකොපි කරගන්න පුළුවන්. තනි පිටුවක්, පිටු දෙකයි තියෙනවා අනිච්ච සංඥා සූත්‍රයේ. ඒකේ ওই ටික කියනවා කියලා අන්තිමට කියනවා, යමෙක් අනිච්ච සංඥාව වඩනවා නම් මේ වගේ ප්‍රතිඵල ලැබෙනවා. මේවා දුරු වෙලා යනවා. ඈ, අවිද්‍යාව දුරු වෙනවා, අස්මිමානෙ දුරු වෙනවා. ඊළඟට අහනවා, කවර ලෙසකින් වඩන අනිච්ච සංඥාවද කියලා ඔන්න ඊළඟට උත්තරේ දෙනවා. කොහොමද මේ අනිච්ච සංඥාව වඩන්නේ? ඒ කියන්නේ රූපයේ අනිච්ච සංඥාව වඩන්නේ කොහොමද? කොහොමද දැන් රූපයේ අනිත්‍ය බලන්නේ? ඇතිවීම නැතිවීම. එකත් හොඳයි. ඔව්. රූපේ ඇතිවීම නැතිවීම. දැන් මොන බුදුහාමුදුරුව එතන දේශනා කරනවා, අනිච්ච සංඥාව කියන්නේ දැන් අපි හිතාගෙන ඉන්නවනේ වෙනස් වෙන එක බලනවා කියලා. නේද? එහෙම නැත්නම් මේ කැමැති නැති ගතිය බලනවා. ඒව එකක්වත් නෙමෙයි කියන්නේ. රූපේ අනිච්ච සංඥාව වඩනවා කියන්නේ රූපය මොකද්ද? මෙන්න මේකයි රූපය කියලා බලනවා. මෙන්න මේකයි රූප සමුදය. රූපේ හටගන්නේ මෙන්න මේ නිසයි කියලා බලනවා. එතකොට ඊළඟට රූපේ අත්ංගමය මේකයි. يعني රූපේ නොපිහිටන්නේ නිරුද්ධ වෙන්නේ මෙහෙමයි. සමුදය නැත්තම් රූපේ අත්ංගමය. يعني නිරෝධය. පිහිටන්න. ඔන්න ඕක කෙනෙක් බලනවා නම් එයා රූපේ අනිච්ච සංඥාව වඩනවා කියනවා. පැහැදිලිද? ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගම කියන එක කෙනෙක් බලනවා නම් එයා රූපේ අනිච්ච සංඥාව වඩනවා. හරි. එතන කියන්නේ මේ වෙනස් වීම බලන කෙනා නැත්නම් ඇතිවීම නැතිවීම බලන කෙනා එහෙම නෙමෙයි කියන්නේ. රූපය මේකයි රූප සමුදය මේකයි රූපේ අත්ංගමය මේකයි. ඔන්න ඕක දකින්න කෙනා රූපේ අනිච්ච සංඥාව වඩ. එකම කියනවා වේදනාවට. වේදනාව මේකයි වේදනාව නම් මේකයි. වේදනාව හටගන්නේ මෙහෙමයි. වේදනාවේ අත්ංගමය මේකයි. වේදනාව මොකද්ද? වේදනාව හටගන්නේ හේතු. සමුදය මොකද්ද? වේදනාව නැතිවීම, නිරුද්ධ වීම. නැත්නම් අත්ංගමය මේකයි. ඔන්න ඔක දකින්න කෙනා වේදනාවේ අනිච්ච සංඥාව වඩනවා. හරි. ඊළඟට සංඥාව කියන්නේ මේකයි. සංඥාව සමුදය මේකයි. සංඥාය අත්ංගමය මේකයි. සංඛාරය කියන්නේ මේකයි. සංඛාර සමුදය මේකයි. සංඛාරයේ අත්ංගමය මේකයි. මෙහෙම කෙනා ඒ සංඛාරයේ අනිච්ච සංඥාව වඩනවා. නැත්තම් සංඥාවේ අනිච්ච සංඥාව වඩනවා. ඊළාට විඥාණය කියන්නේ මේකයි. විඥාන සමුදය මේකයි. විඥාන අත්ංගමය මේකයි. මෙන්න මෙයා විඥානයේ අනිච්ච සංඥාව වඩනවා. ඔන්න ඔය ආකාරයෙන් අනිච්ච සංඥාව වඩන කෙනාගේ තමයි අර විදිහට කාමරාග පහවී යන්නේ, බහවරාග දුරු වෙලා යන්නේ, අවිද්‍යාව දුරු වෙන්නේ, අස්මිමානය දුරු වෙන්නේ. හරි. ඔක තමයි මේ අනිච්ච සංඥා සූත්‍රයේදී දේශනා කරන්නේ. ඔය විදිහට. දැන් ඔතන පැහැදිලිව කියනවා අනිච්ච සංඥාව වඩන්නේ කොහොමද කියලා. හරි. එතකොට අපි දැන් පංච උපාදානස්කන්ධේ ඕන එකක් ගන්න පුළුවන්. රූපය යන අනිච්ච සංඥාව වඩනවා නම් පටන් ගන්න තියෙන්නේ කොහොමද? රූපය කියන්නේ මොකක්ද? ඔතන. ඊළඟට ඒ රූපය හටගන්න හේතු ටික හොයන්න ඕනේ. ඊළඟට රූපේ අත්ංගමය. මේ හේතු නැත්නම් රූපේ නිරෝධයි කියන එක දකින්න ඕනේ. ඔන්න ඔහොම බලන කෙනා රූපේ අනිච්ච සංඥාව වඩනවා. හරි. දැන් ඔය ටික බලන්න නම් රූපය ගැන හොඳට දැනගන්න ඕනේ. නේද? ඕකටම නේද සම්මාදිට්ඨිය කිව්වේ. රූපේ මොකද්ද? සමුදේ මොකද්ද? නිරෝධේ මොකද්ද? මේ කෙනාට සම්මාදිට්ඨිය තියෙනවා. ඒ කියන්නේ රූපයෙන් ඈතර වෙන. රූපයේ ඉක්මවා යන දැක්ම එනවා. රූපේ ඉක්මවා යන්න නම් මොකද්ද කරන්න ඕන? රූපේ අනිච්ච සංඥාව වඩන්න ඕන. ඒ කියන්නේ ওই කරුණු තුන දකින්න ඕන. රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? නිරෝධය නැත්නම් අත්ංගමය මොකද්ද? දැන් රූපය කියලා Tamanට යමක් හම්බ වෙනවද? ඒකේ අනිච්ච සංඥාව වඩනවා කියන්නේ ඔන්න ඕක. මොනවාද අපට හම්බ වෙන රූප? රූපේ මොකක්ද කියලා එතනින් පටන් ගන්නවා. මොනවාද අපට තියෙන රූප? බාහිර තියෙන සියලුම දේ තියෙනවා කියලා දැනගන්නේ කොහොමද? ආයතන වලින් ඇහැට පෙනිලා දැනගන්නවා අපි. නේද? ඒකට ඇහැට අරමුණු වෙලා දැනගන්න සීරම මේ ලෝකෙට අයිති දයක් තියනවා නම් ඒවට අපි රූප කියලා කියනවා නේද? ඒ වගේමයි කනට ඇසීම නිසා ලෝකයට අයිති යම් කිසි දෙයක් දැනගන්නවා නම් ලෝකේ තියෙන ඒවා සේරම රූප. නාසය නිසා මේ ආග්‍රාණය නිසා ගඳ සුවඳ නිසා අපි දැනගත් වෙනවා නම් මොනවා හරි දෙයක් ගැන ඒ දේවල් රූප නේද ඊළඟට ස්පර්ශ කරලා දැනගන්නවා නම් රස බලලා දැනගන්නවා නම් යම් කිසි දෙයක් ගැන ඒවා රූප එතකොට ඒ රූප අඳුරගන්න අපිට වර්ග කරන්නත් පුළුවන් රූපයක් කිව්වහම බාහිරේ තියෙන ඒවා ඒවට රූප කියනවා අභ්‍යන්තරයේ තියෙන ඒවා රූප නෙමෙයිද මොනවාද අභ්‍යන්තරයේ තියෙන ඇස කන නාසය දිව ශරීරය ඔබ බාහිරද අභ්‍යන්තරද අභ්‍යන්තරනේ ඇහැ අභ්‍යන්තරයි ඇහැට පේන රූප බාහිරයි කන අභ්‍යන්තරයි කනට අරමුණෙන ශබ්ද ඒවට අදාළ රූප බාහිර නේද රජ්ජත්ත බාහිර අජ්ජත් රූප බහිද්ද රූප ඊළඟට රූපේ තියෙන්නේ කොහෙද දුර තියනවාද ළඟ තියනවාද දුර රූප කියලා කියනවා ළඟ රූප කියලා නේද තව මොනවාද කියන්නේ යහපත් ආයපත් කියන්නේ අපි කැමති ප්‍රණීත රූප හීන රූප කැමති ඒවා ප්‍රණීතයි හීන රූප අපි අකමැති නේද ඒ විදිහටත් බෙදෙනවා නේද රූප ගොරෝසු රූප සියුම් රූප සමහර ඒවා ගොරෝසු කියන්නේ ඕලාරිකයි ඒ කියන්නේ ආයතන වලට අහු වෙනවා ඒ මට්ටමේ ඒවා තව තියෙනවා සියුම් රූප සමහර රූප ආයතන වලට අහු වෙන්නේ නැහැ අපි හිතා ගන්නවා විතරයි බොහොම සියුම් රූප જાති තියෙනවා හරි ඕලාරිකයි සුකුම සියුම් කියන්නේ ඕලාරික රූප සියුම් රූප ඊළඟට අතීත රූප අතීතේ තියෙන තිබුණා කියලා හිතන රූප මේ මොහොතේ තියෙනවා කියලා හිතන රූප වර්තමාන රූප අනාගතේ අත්දකින්න පුළුවන් කියලා හිතන රූප අනාගත රූප නේද එතකොට ඔන්න 11 ආකාරයක් තියෙනවා අතීත වර්තමාන අනාගත තුනයි දුර වෙන්න පුළුවන් ළඟ වෙන්න පුළුවන් එතන දෙකයි ඊළඟට අපි හීන වෙන්න පුළුවන් ප්‍රණීත වෙන්න පුළුවන් තව දෙකයි ඊළඟට ගොරෝසු සියුම් කියන්නේ ඕලාරික වෙන්න පුළුවන් සියුම් වෙන්න පුළුවන් ඊළඟට අජ්ජත්ත තමාගේ කියලා හිතන අභ්‍යන්තර අජ්ජත්ත ඒවා වෙන්න පුළුවන් බාහිරේ තියනවා කියලා හිතන බාහිර දේවල් වෙන්න පුළුවන්. මේ දැන් යම් කිසි රූපයක් ගත්තොත් ඔය 11න් එකකට හරි කීකකට හරි ගන්න පුළුවන් නේද? ඒකට තමයි අපි රූප කියන්නේ. තව විදිහට කිව්වොත් රූප කියන දේවල් වල අපිට හිතෙනවා සතර මහා ධාතු තියෙනවා. මොනවාද ඒ ගති ටික? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. රූප රූප හැදිලා තියෙන්නේ සතර මහා ධාතුයෙන් කියලා හිතනවා නේද? එහෙම නැත්නම් ඒවා නිසා පෙන්눔 කරන උපාදාය රූප වර්ණ ගන්ධ රස ඕජා. නේද? සතර මහා ධාතුවත් රසන සතර මහා ධාතුව නිසා උපාදාය රූපත්. ඒවායින් තමයි මේ රූප සකස් වෙලා තියෙන්නේ හැදිලා තියෙන්නේ කියලා හිතනවා. ඔය දැන් රූපයක් තියනවා කිව්වොත් අපිට හිතෙන දේවල් ටික ඒ රූපේ ගැන නේද අපි අත්දකින්නවා කියලා හිතන කරුණු ටික තමයි රූප ගැන. ඒක සතර මහා ධාතු නැත්තම් උපාදාය රූප. එහෙම නැත්තම් දුර තියෙන රූප, ළඟ තියෙන රූප, හීන රූප, ප්‍රණීත රූප. එකන කැමැති, අකමැති. සුකුම රූප, ඕලාරික රූප, අජ්ජත් රූප, බහිද්ද රූප, අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප. ඔය 11 ආකාරයට අපි ওই රූප වර්ග කරා. දැන් ওই තියෙනවා කියලා අපිට හිතෙන රූප ඔන්න රූපය මොකද්ද කියලා දකිනකොට ඔන්න රූපය ওই ආකාර රූප තමයි අපිට හම්බ වෙන්නේ. ඕවට අමතර රූප තියෙනවද? නෑ. රූපයක් තිබුණොත් ඔය එක ආකාරයකට හරි වැටෙන්නේ. අපි රූපයක් ගැන කතා කරනවා නම් ඔය කරුණ වලින් තමයි රූපයක් ගැන කතා කරන්නේ. ඕන රූපයක් අරන් බලන්න. ශරීරය වෙන්න පුළුවන්, බාහිර ශරීර වෙන්න පුළුවන්. පණ තියෙන රූප වෙන්න පුළුවන්, පණ නැති රූප වෙන්න පුළුවන්. නේද? රූප කියන කොටසට දානවා නම් ඔන්න දැන් රූපය මොකද්ද කියලා තමන්ට කැමති ඕන රූපකින් පටන් ගන්න පුළුවන්. රූපයක් හම්බ වුණ ගමන් දැන් මොන සංඥාවද වඩන්න ඕන? රූපයේ මොන සංඥාවද වඩන්න ඕන? නිවන් අරමුණු කරන්න නම් රූප සංඥාව නෙමෙයි වඩන්න ඕන. ස්කන්ධ පහේ මොකද්ද බලන්න ඕන? ධර්මයේ දකින්න නම් මාර්ගඵල ලබන්න නම් මොකද්ද දැන් බලන්න කිව්වේ? පංචස්කන්ධේ මොකද්ද බලන්න? අනිත්‍ය. අනිත්‍ය සංඥාව වඩන්න කිව්වේ නේද? අනිත්‍යය වඩන කෙනාට තමයි භාවිතා බහුලීකත අනිත්‍ය බලන්න ඕන. රූපයේ අනිත්‍ය බලන්න ඕන. රූපයේ අනිත්‍ය බලන කෙනාට මෙන්න මේ වගේ කාමරාග ප්‍රහාණය වෙනවා, රූපරාග, භවරාග, අවිද්‍යාව, අස්මිමානය දුරු වෙලා යනවා. කෘෂ්ණාව දුරු වෙනවා කියන්නේ මාර්ගඵල ලැබෙනවා කියන එක. නිවන් අවබෝධ වෙනවා කියන එක. රූපේ මොකද්ද බලන්න ඕන? අනිච්ච. අනිච්ච සංඥාව. අනිච්ච කියලා කියන්නේ මොකද්ද බුදුහාමුදුරුව අදහස් කරන්නේ? රූපේ අනිච්ච කියලා කියන්නේ මොකද්ද? මෙච්චර වෙලා කිව්වේද? රූපය කියන්නේ මේකයි, රූප සමුදය මේකයි. ඒ රූපේ අත්තංගමය මේකයි. කියන්නේ. ඕක වඩන කෙනා තමයි රූපය අනිත්‍ය බලන්නේ. නැතුව ඉදී රූපයක් තියෙනවා, ඔන්න ඕක වෙනස් වෙනවා කියන කෙනා නෙවෙයි. නේද? අනිත්‍ය සූත්‍රයට අනුව රූපයක් තියෙනවා නම් ඒ රූපය කියන්නේ මොකද්ද? මොකකටද මේ රූපය කියලා තියෙන්නේ? ඒ රූපය හටගත්තේ කොහොමද? ඒ රූපේ අත්පංගමේ මොකද? නෝක දකින්න පුළුවන් නම් රූපේ අනිච්ච සංඥාව වඩනවා. දැන් පුළුවන් ද එහෙම බලන්න? තමන් අඳුර ගන්න ඕන රූපයක් අරන් පටන් ගන්න. දැන් රූප තියෙනවනේ ශරීරෙ වෙන්න වෙන රූපයක් වෙන්න පුළුවන්. ඒ රූපය මොකද්ද කියන එක නම් පැහැදිලි. අපිට රූප ගොඩක් තියෙනවනේ නේද? ඒ රූපය මේක තමයි රූපය. දැන් ඔය එළියේ කෝච්චියක් යනවා. එතකොට ඒ කෝච්චියේ රූපයක්ද නැද්ද? රූපයක්. නේද? ඒක දුර තියෙන එකක්ද ළඟ තියෙන එකක්ද? දුර තියෙන එක. සියුම් එකක්ද ගොරෝසු එකක්? අතීතද වර්තමානද අනාගතද? වර්තමානි. දැන් තියෙන්නේ කෝච්චි. එහෙම තමයි පිට හිතෙන්නේ. දැන් කෝච්චියක් යන. ඈ? තව ටිකකින් බැලුවොත් ඒ කෝච්චිය දැන් එතන තියෙනවද? එතකොට කියන්න වෙන්නේ එක අතීතේ. ඉස්සෙල්ලා කෝච්චියක් තිබුණා, දැන් නැහැ. ඈ? ඉස්සෙල්ලා තිබුණ දෙයක් නැහැ.
ස්පර්ශයෙන්
නේද? ඔව්. සද්දය ඇහෙනකොට ඒ වෙලාවේ කෝච්චියක් යන හින්දානේ සද්දය ඇහෙන්නේ කියලානේ අපි හිතන්නේ නේද? ඒ වර්තමාන රූපයක් ගැන හිතන කියලා තමයි අපේ අදහස තියෙන්නේ. ලෝකයාගේ මට්ටමේදී එහෙම තමයි අදහස ඉන්නේ. ඔව්. දැන් නුවණින් බලනකොට අපි ඔකේ ඇත්ත தත්ති බලන්න ඕනේ. දැන් ලෝකයා දකින මට්ටමයි ඇත්ත ඇති හැටි දකින ලෝකෝත්තර ඇති යථාභූත தත්වය කියන එකයි වෙනස් නේද? ලෝකයා දකින්නේ ඇත්ත ඇති හැටි නෙමෙයි. ලෝකයා කියන්නේ මේ සංසාරේ යන අය. ඒගොල්ලෝ ඇත්ත ඇති හැටි දැක්කනම් සංසාරේ යන්නේ නැහැ නේද? ඉපදි ඉපදි මෙරි මෙරි නේද? ඒ ලෝකයා දකින්න හැටි ලෝකෝත්තර දැක්මයි කියන්නේ දෙකක්. එතකොට අපි කොහොමද උතන ලෝකෝත්තර දැක්ම නැත්නම් අනිච්ච සංඥාව වඩන්නේ? රූපය මොකද්ද? කෝච්චිය කියලා ගමු රූපේ. කෝච්චිය රූපයක් කියලානේ අපි පිළිගන්නේ නේද? රූපයක් තියෙනවා. දැන් ඕකේ කොහොමද අනිත්‍ය සංඥාව වඩන්නේ? ওই කෝච්චිය කැඩිලා බිඳිලා යනවා කියනවාද? ආ කාලයක් ගිහින් වෙනස් වෙලා යනවා කියනවාද? සමහර විට ඊට කලින් අපි මැරිලා යයි නේද කෝච්චිය. වෙනස් වෙලා යන කෙනෙක් ඒකට කෝච්චියට කලින් අපි අනිත්‍ය වෙනවා. මේ විදිහට බලන්න. එහෙම නෙමෙයි අනිත්‍ය සංඥාව වඩන්නේ. කෝච්චිය හටගත්තේ කොහොමද? දැන් අපි දැනගත්තේ කොහොමද එතන කෝච්චියක් තියනවා කියලා? සද්දේ ඇහුණා හින්දා. සද්දේ ඇහුණ නැත්නම් දැනගනීද කෝච්චියක් තියනවා කියලා? යනවා කියලා. නැහැ. සද්දේ ඇහුණ නැත්නම් අපේ ලෝකෙට කෝච්චියක් නැහැ. නැත්නම් අඩු ගානේ පේන්න ඕන නේද? පෙනුන්නේ නැත්නම් අපේ ලෝකෙට කෝච්චියක් වෙහිටයිද? නැහැ. නේද? දැන් ආයතනයක් හරහා තමයි අපිට මේ දැනුවත් වීම ඇවිල්ලා තියෙන්නේ. අරමුණ එන්නේ. ඒතකොට දැන් මෙතන කෝච්චියක් කියලා දැනගන්න මොන ආයතනේ හරහාද ආවේ පටන් ගත්තේ? ශබ්දේ. ශබ්දය ඇහුනේ සෝත ආයතනෙන් කණි නේද? කණ ඇහෙන්නේ නැති කෙනෙකුට කෝච්චියක් පිහිටයිද මෙතන හිටියෝ? නෑ. එයාට කෝච්චියක් ගැන අදහසක් එන්නේවත් නෑ නේද? අපේ කණ ඇහුණ හින්දා තමයි කෝච්චියක් යනවා කියලා දැනගත්තේ නේද? දැන් පේනවද ඒක පටන් ගත්තේ මේ කණෙන් ශබ්දය ඇහුණ හින්දා. කණින් ඇහුනේ කෝච්චියක්ද සද්දයක්ද? සද්දයක්. කනට පුළුවන් සද්ද සටහනක් අරන් දෙන්න, සද්ද සංඥාවක් අරන් දෙන්න විතරයි. ඊට වඩා දෙයක් පුළුවන්ද කනට කරන්න? බෑ. කනට පුළුවන් සද්ද සංඥාවක් අරන් දෙන්න විතරයි. කෝච්චියක් හදන්න පුළුවන්ද කනට? බෑ. එහෙනම් කොහෙන්ද අපි කෝච්චියක් ගැන දැනුවත් වුනේ? හිත කිව්වා නේද? විඥානය. මොන විඥානේද? සෝත විඥානේද? සෝත විඥානෙන් කිව්වේ ඔන්න සද්දයක් තියෙනවා. කණෙන් අහන්න සද්දයක් තියෙනවා. නේද? සද්ද සංඥාවක් කරන් දුන්න එක සෝත විඥානෙන් කරේ. කණෙන් ඇති කණ නිසා හටගන්න විඥානේ සෝත විඥාණයෙන් කරන්නේ ශබ්දයක් තියෙනවා කියන එක. ඒතර ඒ සද්දේ වෙන් කරලා දෙනවා අනිත් සද්ද වලින්. නේද? දැන් මං කතා කරන සද්දෙන් කෝච්චියේ සද්දේ වෙන් කරලා දුන්නා නේද? ඒකලේ කවුද? සෝත විඥානේ කණ. කණේ නිසා හටගත්තු කණෙන් අහලා තමයි මේ දෙක වෙන් කරගත්තේ. වෙන් කර ගැනීමයි ඔකට තේරුමක් දෙන එකයි ಜಾති දෙක. දැන් සද්ද සංඥාවක් සද්ද සංඥාව අරන් දුන්නා. හරි? දැන් සද්ද සංඥාව අරගෙන නිකන් ඉන්නේ නැහැ. අපේ හිත ඔය දැන් ගන්න සද්ද සංඥාවට තව ඒවා ටිකක් දානවා. මොනවද ඒ? ඔය වගේ ශබ්ද සංඥාවකට අපි කලින් අත්දැකලා තියෙන දෙයක් නේද? ආ ඔය ශබ්දේ නම් ඕක කෝච්චිය ශබ්දයක්. පෙර අත්දැකීමක්. පෙර ඔය දේ අත්දැකලා නොතිබුණා නම් දැන් පොඩි ළමෙක් ඉන්නවා කෝච්චිය අත්දැකලා නැහැ ඔయిత ගන්න. එයාට කෝච්චියක් මැවෙයිද? කෝච්චියක් ගැන අදහසක් එයිද? නෑ නේද? එතකොට දැන්ගත්තු සද්දෙට අපි පෙර ඇසුරු කරපු දේ අරගත්තා නේද? දැන්ගත්තු සද්ද සංඥාවට අපි කලින් ඒ සද්දෙට සම්බන්ධ අද්දක තියෙන දේවල් මෙතෙන්ට සම්බන්ධ කළා. එහෙම තමයි අපිට කෝච්චියක් සිහි වුණේ නේද? අන්න බලන්න දැන් කණෙන් සද්ද සංඥාව ආරම්භ වුණා. ඒ සද්ද සංඥාවට අදාළ පෙර අද්දකී පෙර ඇසුරු කරපු දේවල් වලින් අපි ඔය සද්ද නම් කෝච්චිය. ඒතර කෝච්චිය කියනකොට රූපමය හැඟීමක්. කෝච්චියක හැඩය මොන වගේද, මේ විදිහට රෝද තියෙන්නේ, මේ විදිහට පෙට්ටි තියෙන්නේ, මේ විදිහට ඕක පීල්ලක් උඩ යන්නේ, අරවා මේවා නේද? ඔය අදහස් ටික එක්ක නේද කෝච්චියක් කියන එක ගන්න. ඔය කෝච්චිය මේ පාර දිගේ යනවා කියලා හිතන්නේ නැහැ නේද? ඒක ගැන පෙර අත්දැකලා තියෙන ටික තමයි දාගන්නේ නේද? ඒකට ඒ චේතනා ටිකත් එක්ක තමයි කෝච්චිය දැන් හිතේ නැවෙන්නේ. ඒක ගැන එන අදහස් චේතනා. ඔය චේතනා ටික තමයි සංඛාර කියන්නේ. සංඛාර. දැන් බලන්න ඔන්න ඕවා ටික දැන් නුවණින් මොහොම මොහොම ලියාගෙන යනකොට දකින්නකොට කෝච්චිය ඇති උනේ කොහොමද කියලා සමුදය අල්ලගන්න පුළුවන්. කෝච්චිය පිහිටන්න හේතු ටික නේද? දැන් අරන් දුන්න සද්ද සංඥාවයි ඒකට පෙර ඇසුරෙන් දාපු ටිකයි ওই ටිකින්ද අලුතෙන් හදපු හිත සංකාරය. ඒ නැත්නම් මනෝ විඥානයක් කින් දැනගන්න ටිකක් හැදුවා අලුතෙන්. දැන් කෝච්චිය ගැන දැනගත්තේ මේ මොහොතේ හිතකින්ද, කලින් කෝච්චියක් අද්දකපු හිතකින්ද? මම අහන්නේ දැන් කෝච්චියක් ගැන දැනගත්තේ ඒ ටික එකතු කරපු ටිකනේ. මං අහන්නේ කෝච්චියක් කියලා දැන් දැනගත්තේ කලින් හිතකින්ද දැන් හිතකින්ද? දැන් හිතකින්. නේද? මේ මොහොතේ සකස් වුණ හිතකින්ද නේද මේ මොහොතේ දැනගත්තේ කෝච්චියක් කියලා? එතකොට ඒ හිත මනෝ මනසෙන් කරපු එකක් නේද? කණෙන් සද්ද සංඥාව අරන්දුන මනෝ විඥානේ. නෑ. මනෝ විඥානේද? සෝත විඥානේ. සද්දයක් තියෙනවා කියලා අරන්දුන. ඒකට පෙර ඇසුරු කරපු ටික ගත්තේ මනසට නේද? සද්ද සංඥාව මනසට බාර දීලා ඉවරයි. කණේ කෘත්‍යය ඉවරයි දැන්. හරි. එතකොට ඒ සද්ද සංඥාවත් එක්ක තියෙන යම්කිසි එතනත් අර ಜಾති පහක් තියෙනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන. ඒ මට්ටමට. එතකොට ඒ පහ තමයි දැන් ඔන්න මනසට ධම්ම වෙලා අරමුණු වෙන්නේ. ඒකට පෙර ඇසුරු කරපු ටිකක් දාලා අලුතෙන් හිතක් හදනවා මේ මොහොතේ. ඒක මනෝ විඥාන සිතක්. ඒකෙන් තමයි දැන් කෝච්චියක් කියලා දැනගත්තේ. ඒ හිත මේ මොහොතේ හැදෙන්නේ. ඒක පරණ හිතක් නෙමෙයි. මේ මොහොතේ දැනුවත් වෙන්නේ. හරි. මේ මොහොතේ දැනුවත් වෙන්නේ, හැබැයි දැනුවත් වෙන්නේ අතීත අත්දැකීමක්. සංස්කරණය කරපු අලුත් සංස්කාරයක් තමයි දැන් මේ මොහොතේ දැනුවත් වෙන්නේ. හරි. ඒක අපි විශ්වාස කරන්නේ මේ මොහොතේ යන කෝච්චියක් කරෙහි තියෙනවා. ඒක තමයි එතකොට දැන් රූපය හටගත්තා. නේද? රූපය. එතකොට දැන් ওই ටික බලනකොට රූප සමුදය පේනවා. මේක හටගත්තේ කොහොමද? අන්නහරි. දැන් ඇහිච්ච සද්දයි පෙර අත්දැකීමයි දාලා හිතෙන් සංස්කරණයක් කරලා මනෝවිඤ්ඤාණය දැනගත්තා. අලුත් හිතක් හදලා දැනගත්තා. කෝච්චියක් සමුදේ. සමුදේ කියන්නේ ආයේ එකක් උපදින්න හේතු ටික දැන් සකස් කරලා තියෙනවා. ඔය කෝච්චිය ගැන අපිට ආයේ ආයේ හිතන්න පුළුවන්. තව තව හිත හද හදා යන්න පුළුවන්. ඒකට හිතන්න ආසාවක් ආවොත් ඒක ගැන තව තව හිතන. ඒක බලන්න ආසාව ඇති වුණත් ඇහෙනවා. මේක දැක්කොත් මේ ගඳ සුවඳක් තියෙනා නම් දැන් ආයතනයක් උපද්දන්න අවස්ථාව මේ හදලා තියෙනවා. ඒ කෝච්චිය සම්බන්ධ කරලා ආයතනයක් උපද්දන්න. ඇහුනේ ශබ්ද විතරයි. ඒ શબ્දෙන් අපි නැවතුවේ නෑ කෝච්චියක් හැදුවා. නේද? සතිය ඇහුනේ සද්දේ විතරයි. කණෙන් අරන් දුන්නේ සද්ද සංඥාව විතරයි. ඒකට තව ටිකක් එකතු කළා පෝර දැම්මා. ඈ පෝර දාලා සංස්කරණයක් කළා. ඒ අලුත් සංකාරයක්. ඒ හැදුවේ අපි කියමු කෝච්චිය කියලා. දැන් අපි විශ්වාස කරන්නේ ඒ කෝච්චිය කොහේ තියෙනවා කියලාද? බාහිර රූපයක් කියලා. ඈත තියෙන රූපයක්. දුර රූපයක්. නේද? ඔක මේ හිත ඇතුලේ තියෙන රූපයක් කියලාද අපි විශ්වාස කරන්නේ? නැහැ. කෝච්චිය අන්න අරහි කෝච්චිය යන්න. හිත ඇතුලේ කියලා නේද? ඈ? හිත ඇතුලේ තමයි කෝච්චිය ගිහිල්ලා තියෙන්නේ. හැදිලා තියෙන්නේ. එනට අපි විශ්වාස කරන්නේ ඕක තියෙන්නේ එලි නේද? ඒක බාහිර දුර තියෙන රූපයක්. දැන් බලන්න ඔතන අවිද්‍යාවක් යෙදිලා නේද? අපිව මුලා කරලා නේද? හිත ඇතුලේ සකස් කරපු දේ අපි විශ්වාස කරන්නේ එළියේ තියෙනවා කියලා. ඒක තමයි ලෝකෙට අයිති දෙයක්. කෝච්චිය තියෙන්නේ එළියේ. කෝච්චිය අයිති ලෝකෙට. නේද? අන ලෝකයක් හැදුවේ ඔය. ලෝකෙට අයිති රූපයක් හැදුවා කියන්නේ ලෝකයක්. එතකොට ඒක එහෙමමයි කියලා පිළිගන්නවා කියන්නේ ලෝකෙට අහු වුණා. එහෙම පිළිගත්තු හින්දා තමයි අපි මෙච්චර කාල සසරේ ආවේ. නේද? ඉපදී ඉපදී මෙරි මෙරි. ලෝකයට අයිති ලෝකෙට අයිති ධර්මතාවලට අහු වෙනවා දැන්. මොනවාද ලෝකෙට අයිති ධර්මතා? අටලෝ දහම. දැන් කෝච්චිය හින්දා සැපක් විඳින්න පුළුවන්, දුකක් විඳින්න පුළුවන්. ඈ සැප දුක්. නින්දා විඳින්න පුළුවන්, ප්‍රශංසා විඳින්න පුළුවන්. ඈ ලාභයක් විඳින්න පුළුවන්, අලාභයක් විඳින්න පුළුවන්. ලෝකෙට අයිතිය. ඇයි ලෝකෙට අහු වුණා? හරි. කොයි දේ මෙනෙහි කරන්නත් දැන් ඔන්න ඔය සිද්ධ වුණදී දැනගන්න ඕන නේද? අපිට හිතන්නේ අන්න කෝච්චියක් යනවා කියලානේ. එතකොට ඔන්න රූපයක් පහළ වුණා. රූපය මොකද්ද? කෝච්චිය. දැන් අපි මේ හොයන්නේ මොකද්ද? ඒ රූපේ හටගන්න හේතු ටික මොනවද? සමුදය. ඒක හට ආපස්සට බලනවා දැන්. ඒ රූපේ හටගත්තේ මොනවා හින්දාද? එතකොට පේනවා ඔන්න දැන් මේ අපි හිත වැඩ කරන හැටි බලාගෙන යනකොට මෙතන අවිද්‍යාව යෙදිලා තියෙනවා, මුලාව යෙදිලා තියෙනවා, තණ්හාව යෙදිලා තියෙනවා. ඈ අරවා මේවා ඔක්කොම හින්දා තමයි එහෙම හිතිලා තියෙන්නේ. හරි. දැන් ඔතන අවිද්‍යාව යෙදුන් නැත්නම් එහෙම අපිට එළියේ කෝච්චියක් කියලා හිතන්න විදිහක් නැහැ. සද්දයක් ඇහුණා විතරයි. නේද? කණෙන් සෝතායතනෙන් සද්දයක් සද්ද සංඥාවක් කරන් දුන්නා. ඉතුරු ටික කලේ මනස ඇතුලේ. දැන් අපිට කෝච්චියක් ලැබුණේ අපි කෝච්චියක් කලින් අත්දැකලා තිබුණා හින්දා. වෙන එහෙම නැති කෙනෙක් පොඩි ළමයෙකුට ওই සද්දය ඇහුණා නම් කෝච්චියක් ලැබෙන්නේ එතකොට ඇත්ත තත්ත්වේ නම් ඔය දැනගatti දෙන්නම එකම දේ දැනගන්න ඉපැයි. ඈ? එතකොට මේක දැනගන්න ඕන හිතෙන් කරපු සකස් කිරීමක් කියන එක. මේ මොහොතේ හිතෙන් සකස් කරපු දේ හිතෙන්ම දැනගෙන. හිත ඇතුලේ සකස් වුණ දේ හිතෙන්ම දැනගෙන නේද? ඒක සකස් කරන්න උදව් වෙලා තියෙන ටික තමයි හේතුප්‍රත්‍ය. ඒකට සද්දය ඇහුණ එක උදව් වෙලා. මොකද සද්දය ඇහුණ නැත්නම් කෝච්චියක් හැදෙන්නේ නැහැ. නේද? එතකොට අපි සද්දයක් ඇහුණා. සද්දයක් ඇහුණා කියන එක ඉතින් කණෙන් සද්දයක් ඇහුණා සෝත විඥාණය පහළ වුණ හින්දා තමයි සද්දයක් තියෙනවා කියලා දැනගත්තේ. ඈ? සද්දයක් තියෙනවා කියලා දැනගන්නෙත් සෝත විඥාණය. එතකොට මේ සද්ද සංඥාව අරගෙන දෙනවා මනසට බාර කරනවා. ඔන්න සද්ද සංඥාවක් තියෙනවා අඳුරගන්න. ඒ මොකක්ද කියලා හොයාගන්න. ඉතින් මනස නිකන් ඉන්නේ නැහැ. සද්ද සංඥාව ආපු ගමන් පෙර පුරුද්දට පෙර ඇසුරු කරපු ටික උතෙන්ට දාලා සම්බන්ධ කරලා ගැට ගහනවා ඒකට රූපයක්. හරි. ඒ රූපේ එළියේ තියෙන රූපයක් තමයි සම්බන්ධ කරන්නේ. ඒ කියන්නේ අපි දැන් මනෝවිඥාණි දැනගන්නේ සද්දයක් කියලා නෙමෙයි. එළියේ තියෙන සතර මහා ධාතු කෝච්චිය. ඒක සතර මහා ධාතු කියලා දැනගන්නවා. එහෙම නැත්නම් දුර තියෙන එකක් කියලා වෙන්න පුළුවන්. අර 11 ආකාරයේ එකකට දාලා එකකට හරි කීප එකකට හරි දාලා තමයි ඒක ඒ කියන්නේ රූපයක් කරනවා. ලෝකෙට අයිති රූපයක් කරනවා. නේද? රූපයක් කිරීම මුලාවක්. ඒ කියන්නේ ඇත්ත ඇති හැටි පේන්නේ නැති හින්දා දැන් ඕක මේ හිත ඇතුලේ වෙන එකක් නේ ඇත්ත தත්ති නේද? හිත ඇතුලේ වෙන එකක් කොහමද එළියේ තියෙන්නේ? විඥාණය එළියට යන්නේ නැහැ නේ. මෙතන හදපු එක එළියට යන්නේ නැහැ නේද? ඒතර විඥාණය කරපු මායාව තමයි හිත ඇතුලේ හදපු එක එළියේ තියෙනවා කියලා අපිව මුලා කරනවා. පේනවද? හිත ඇතුලේ හදපු දේ තියෙන්නේ එළියේ කියලා අපිව මුලා කරනවා. ලෝකෙට අයිති. ඔව් අපිව ලෝකෙට අහු කරනවා. මේ මැජික් කාර්යය. විඥාණය කියන මායාකාරය. එතකොට මේ මායාවට අහු වෙනවද නැද්ද කියන එක අන්න අපේ වැඩක්. මේක හට ගන්න හැටි දැක්කනම් උපදින හැටි දැක්කනම් යෝනිසෝමනසිකාරය. ඒක දකින්න නැතුව හිත කියන දේ පිළිගත්තා නම් ඇත්ත කියලා අයෝනිසෝ මනසිකා. තේරෙනවද? ස්කන්ධ කියන්නේ ආරම්භ කාලය තවබාධ සතර පැවැත්ම කියලා. ඒ එහෙම හඳුනගන්න මේ. අපි පැවැත්මක් දීපු ගමන් දැන් අවකාශෙනි දුර තියනවා කියන්නේ මේ අවකාශෙ. ඔව් අවකාශ පිට. පිට. දුර තියන්නේ අවකාශයට දාලානේ. නේද? ස්පේස් කියන්නේ අවකාශය. ඔව් ඒක ඊළඟට කාලෙටත් දානවා. මේ මොහොතේ තියෙනවද අතීතේද අනාගතේද කාලෙටත් දානවා. කවුද දාන්නේ? මේ හිත ඇතුලේ ඒ ඔය වැඩේ වෙන්නේ. හිතනේ ඔහොම විශ්වාස කරන්නේ. විඥාණය තමයි ඔය වැඩේ කරන්නේ. විඥාණය කියන්නේ මායාකාරය. අපි එතකොට විඥාණය කරන වැඩේ හොඳට නුවණින් දකිනකොට දැන් මැජික් කාර්යය කරන වෙල ටික හොඳට බලා ඉන්නකොට මොකද වෙන්නේ? ඔව්. රවට්ටනවා කියලා වෙන්නේ. ඈ? අපි අර පොඩි පොඩි මැජික් පෙන්නනවා නේද? හ්ම්? මොකද කරලත් ඇති සමහර විට දැන් මේ මේ අපේ ඇඟිලි ටික තියනවා නේද? මහපට ඇඟිල්ල තියෙනවා නේද? තියෙනවද? පේනවද? ඔව්. ඕක එතකොට දැන් මෙන්න මෙහෙම පෙන්වන්න පුළුවන් මහපට ඇඟිල්ල. ඈ? තියෙනව නේද? ඕක එතකොට අර සමහර එක මෙන්න මෙහෙම කළොත් මොකද වෙන්නේ? ඔව්. පෙන්නු. ඇඟිල්ල ගැලුණා වගේ නේ. ඒක මැජික් එකක් නේද? ඔන්න ඒ තමයි මේ විඥාණය කරන මායාව. තමන්ගේ හිත නේද දැන් රැවට්ටුවේ. ඒ තමන්ගේ හිත ඇතුලේ කරන මුලා. එතකොට අපි මුලාවෙන් මිදෙන්න නම් මොකද කරන්න ඕන? දැන් මේ මෙතන උනේ මොකද්ද කියන එක ඔන්න හොඳට විමසන්න ඕන. ඈ කොහොමද 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 ඔක උනේ? කොහොමද මේක උනේ? ඈ කියලා අර මැජික් කාර්යය කරන්නේ මොකද්ද කියලා හොඳට හොඳට ඩුගණි විමසන්න ඕන. එහෙම කළොත් නේද ඇත්ත අවබෝධ කරගන්න පුළුවන්. එතකොට දැන් ඔන්න බුදුහාමුදුරුව අපිට උදව් කරලා තියෙනවා විඥානයේ මැජික් කාර්යය. නේද? දැන් මැජික් කාර්යය කරන හොරේ අල්ලන එක තමයි අපි ප්‍රඥාවෙන් කරන්න ඕනේ. හරි. ප්‍රඥාව උතන යෙදුනොත් අපි විඥානය කරන මුලාවට අහුවෙන්නේ. ඒ කියන්නේ ලෝකේ හදන්නේ. ලෝකේ හදලා තියෙන්නේ මේ විඥානයේ තියෙන මායාකාරය නම් අපේ ප්‍රඥාවෙන් දකිනකොට එයා කරන මේ මුලාවට අපි අහුවෙන්නේ නැහැ. මායාවට අහුවෙන්නේ නැහැ. එතකොට යථාභූත ඥානෙට එනවා. ඇත්ත ඇති හැටි. විඥානය කියන දේ පිළිගැනීම තමයි ලෝකෙට අයිති මට්ටම. ඇත්ත ඇති හැටි දකිනකොට මේ විඥානය හදපු ලෝකෙින් මිදෙනවා. එතකොට දැන් තේරුම් ගන්න ඕන විඥානේ හදපු ලෝකේ තමයි අර එළියේ තියෙනවා කියලා දැන් හිතුවේ නේද? කෝච්චිය ඇතුලේ විඥානේ නැ හිත ඇතුලේ නා. ඈ අපේ පෙර පුරුද්ද අපි ඔහොම නුවණින් හොයන්නේ නැහැ. ආ විඥානේ කිව්වා ඒක එහෙමමයි කියලා බාරගත්තා. දැන් ඔන්න නුවණින් හොයන කෙනා එහෙම නිකන් බාරගන්නේ නැහැ. මෙතෙන්ට නුවණ යොදනවා. කෝච්චිය මොකද්ද? කෝච්චිය හටගත්තේ කොහොමද? ඔන්න හටගත්ත සමුදය පේනවා නුවණින් බලනකොට, ප්‍රඥාවෙන් බලනකොට, ධර්මයට අනුව බලනකොට. එහෙම නැත්නම් සම්මා දිට්ඨියෙන් බලනකොට රූපේ මොකද්ද? සමුදය මොකද්ද? සමුදය දැක්ක ගමන් අරක නිරෝධයි, අත්තංගමයි. ඔව් දැන් මේ මැජික් එක කරන හැටි දැක්ක ගමන් අර ඉස්සෙල්ලා රැවටුන මැජික් එක නිරෝධයි. ඔක් කරන හැටි දැනගන්නකම් විතරයි ඒකට අහුවෙන්නේ. නේද? තේ කරපු හැටි ප්‍රඥාවෙන් දැක්ක ගමන් ඒ දායින් පස්සේ ඔකට ආයෙ රැවටෙන්නේ නැහැ. දැන් අපි රූපය කියලා තමයි පිළිගත්තේ. ඒක තමයි ලෝකෙට අයිති මෙච්චර කල් ආපු විදිහ. දැන් නුවණින් බලනවා රූපය. හරි ඒක කියමු රූපේ. එතකොට මේ රූපේ සමුදය මොකද්ද? කණෙන් ශබ්දයක් ඇහිලා නේ ওই රූපේ හැදිලා තියෙන්නේ. ඈ ශබ්දය ඇහුනේ නැත්නම් රූපේ හැදෙන්නේ නැහැ. එතකොට ශබ්දය ඇහුන එක කෝච්චිය නෙමෙයි, ශබ්ද සටහනක් විතරනේ, ශබ්ද සංඥාවක් විතරනේ. ඒ ශබ්ද සංඥාව කියන්නේ මම ඕක අර ආයතනම් විස්තර කරද්දී උදාහරණ දීලා තියෙනවානේ. ශබ්ද සද්ද තලයේ චිත්‍රයක් ඇඳලා සද්ද සටහන නේද? අපි සද්ද සටහන දිහා ඔන්න විඥානි බලන සෝත විඥානි. එයාට බෑ එළියට ගිහින් බලන්න. එයාට පුළුවන් මේ කම්බරේ කම්පණය දිහා බලන්න විතරයි. නැත්තම් සෝත ප්‍රසාදේ හැදෙන සද්දේ නිසා හදන ප්‍රසාද රූපය දකින්න විතරයි සෝත විඥානිට පුළුවන්. ඒක තමයි එයා මනසට බාර කරන්නේ. ඔන්න මං සද්ද සටහනක් දැක්කා මේක මොකද්ද කියලා කියන්න කියලා මනසට බාර දෙනවා. මනස ඊළඟට එයාගේ පෙර අත්දැකීම් ටික මුලාවෙන් ගත්ත පෙර අත්දැකීම් ටික අරන් ආ ඕක නම් අර එළියේ තියෙන කෝච්චිය කියලා ඒ මනසේ සිත් සකස් කිරීමක් නේ. දැන් පේනවා ඒ කෝච්චිය එළියේ නෙමෙයි මේ හිත ඇතුලේ මනසෙන් කියලා තියෙනවා. මනෝවිඤ්ඤාණේ කියපු දෙයක්. හැබැයි අපේ අර ලෝකෙට අයිති පුරුද්දට අපි හිතනවා ඕක මේ හිත ඇතුලේ නෙමෙයි එළියේ තියෙන්නේ. තේන්නා? අර මැජික් එකට අහු වෙනවා. මේක වෙන හැටි බලන්නේ. දැන් ඔන්න අනිච්ච සංඥාව වඩන්න නම් වෙන හැටි බලන්න ඕන. මේක හැදුන හැටි දැක්ක ගමන් සමුදය පේනවා. සමුදය පෙනුන ගමන් අර එළියේ තියෙනවා කියපු එක නත්තංගමේ. නිරෝධ. මුලාවෙන් හිතපු දෙයක් නැති වෙන්නේ. මුලාවෙන් මුලාවෙන් හදපු දෙයක් නැති වෙනවා. බාහිරේ තියෙන දෙයක් නැති වෙනවා නෙමෙයි. අපි අපි මුලාවෙන් තියනවා. මේ ඇඟිල්ල කඩනවා කියලා මුලාවෙන් හිතපු දෙයක් නැති වෙනවා මේක කරපු හැටි දැනගන්නකොට. ඒක මුලාවෙන් හදපු දෙයක් නැති වෙනවා. නැතෝ බාහිර මුකුත් නැති කරනවා නෙමෙයි. අපේ මුලාවෙන් යම් කිසි දෙයක් හැදුවද ප්‍රඥාව පිහිටනකොට ඒ මුලාවෙන් හදපු ටික නිරුද්ධ වෙනවා. ඒකට අපිට පේනවා මේ එළියේ තියෙන කෝච්චිය මුලාවෙන් හදලා තියෙන්නේ. මේ හිත ඇතුලේ වෙන දේ සමුදේ දැක්කේ නැති හින්දා. මෙතන යෙදුන අවිද්‍යාවයි මුලාවයි දැක්කේ නැහැ. විඥාණය කරපු මායාව දැක්කේ නැහැ. ඒකට ඒ ටික සමුදේ කියලා දකිනකොට අර මුලාවෙන් මෙච්චර කල් විශ්වාස කරපු දේ නිරුද්ධ වෙනවා. හරියට අර වතුරට එබෙන බල්ලා අන්න බල්ලෙක් ඉන්නවා කියලා මුලාව නිසා විශ්වාස කරනවා. ඌ ප්‍රඥාවෙන් දැක්ක දවසට වතුරේ ඉන්න බල්ලා නිරුද්ධයි. ඒක තමයි අත්තංගමයේ කියන්නේ. හරි. රූපයයි සමුදයයි අත්තංගමය. දැන් ওই දීපු පොතේ අර පිටකවරේ තියෙන්නේ බල්ලා එබිලා ඉන්නවා නේද? ඒක ඌ විශ්වාස කරනවා තව බල්ලෙක් ඉන්නවා කියලා. හැබැයි ඌක නුවණින් දකින කෙනා ඒ බල්ලා හිතන හැටිත් දකිනවා, ඒකට හේතුත් දකිනවා. ඒ හේතු දැක්ක ගමන් ඒකේ Nirodhayak දකිනවා. අන්න ඒ හාමුදුරුවෝ තමයි ප්‍රඥාවෙන් බලන්නේ. අන්න ඒ මට්ටමට තමයි අපි එන්නේ. ඒකට අපි බල්ලාගේ එක උපමාව කරගෙන අපේ ආයතන බල්ලා ඇහැට රැවටුන විදිහට අපිත් ඇහැට රැවටෙනවා. ඒ මේ රූපය මොකද්ද, සමුදය මොකද්ද, Nirodhaය මොකද්ද දකින්නේ නැති හින්දා. ඒ හින්දා ඔන්න බුදුහාමුදුරුවෝ ඔන්න අපිට දීලා තියෙනවා ඕකෙන් මිදෙන්න නම් වඩන්න දෙයක්. අනිච්ච සංඥා. අනිච්ච සංඥාව කියන්නේ රූපය මොකද්ද, රූපේ හටගන්නේ මෙන්න මෙහෙමයි. ඕ හටගන්න හේතු ටික නැත්තම් රූපේ හටගන්නේ නැහැ, අත්තංගම. නිරුද්ධයි. ඔන්න ඕක භාවිතා කරන්න. බහුලව භාවිතා කරන්න. එතකොට ඔන්න මාර්ගයේ වැඩෙනවා. ලෝකෙන් මිදෙන මාර්ගයේ වැඩෙනවා. එයාගේ කාමරාග ප්‍රහාණය වෙනවා, භවරාග ප්‍රහාණය වෙනවා. අස්මිමානය කැඩෙනවා, අවිද්‍යාව දුරු වෙනවා. ඔහොම මෙනෙහි කරන කෙනා. හරි. මේ රූපේ අනිච්ච සංඥාව වඩන වඩන්න කියන්නේ ඕකයි. මොකද රූපයට අපි රැවටිලා තියෙනවා. එතකොට හම්බ වෙන රූපේට අනිච්ච සංඥාව වැඩුවා රූපය ගැන අවබෝධයක් එනවා. රූපේ අත්තංගමය දකින්න අනිච්ච සංඥාව වැඩෙනකොට රූප නිරෝධය. කරන්න බැරි නෙමෙයි ඉතින් කරලා නැති හින්දා. හරි හරි ඇහිලා ඉවර වෙලා අපි ලෝකෙට අහු වුණාට පස්සේ තමයි ඕක කරන්නේ අපි. ඔව්. ඒක හරි. ඉතින් රැවටුණාට පස්සේ තමයි රැවටුනේ ඇයි කියලා හිතන්නේ. රැවටුන් නැත්තම් හිතන්න දෙයක් නැහැ. ඔව්. රැවටුන් නැත්තම් රූපේ පිහිටන්නේ නැහැ නේද? ඒ කියන්නේ බල්ලා වතුරට එබෙනකොට රැවටුන් නැත්තම් එළියේ බල්ලෙක් පිහිටන්නේ නැහැ නේ වතුරේ. වතුරේ පිහිටන තාක්කල් තමයි ඌට අනිත්‍ය සංඥාව වඩන්න තියෙන්නේ. ඇයි බල්ලෙක් ඉන්නවා. එහෙනම් ඒගේ සමුදේ මොකද්ද? ඒ බල්ලා හටගත්තේ කොහොමද? ඔන්න මෙනෙහි කරන්න දෙයක් තියෙනවා. ඌට අවබෝධය ආපු දවසට ආයෙ මෙනෙහි කරන්න දෙයක් නැහැ. මොකද එතකොට ලෝකෝත්තර වෙලා ඉවරයි. මුලාවෙන් නැහැ. අවිද්‍යාව දුරු වුණ ගමන්. වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා මුලාවෙන් නැහැ. හරි. එතකොට ඌට කරන්න දෙයක් තියෙන්නේ මුලාවෙන තාක්කල් විතරයි. මුලාවෙන් මිදෙන්න කරන්න දෙයක් තියෙන. අපි තේරුම් ගන්න ඕන ඕක උපමාවට අරන් අපේ ඇහැට මුලා වෙන තාක්කල් අපිට අනිත්‍ය සංඥාව වඩන්න තියෙනවා. කවදාද අනිත්‍ය සංඥාව වැඩිම ඉවර කරන්නේ? මුලා නොවන දවසට. එහෙන් දැකලා රූපෙට අහු නොවන දවසට ඔන්න අදහසක් එයි තවත් කරන්න දෙයක් නැහැ කියලා. කතං කරණීයං කළ යුතු සියල්ල නිම කරන ලදී කියලා නුවණක් එයි එතකොට. ඔව්. දැන් අපි ওই විදිහට නුවණින් දැක්කේ නැති හින්දානේ ගහලා තියෙන්නේ. ලෝකෙට අහු වෙලා ඉවරයි. එතකොට ඒක ඊට පස්සේ හරි අපි නුවණින් මෙනෙහි කළොත් ඒ ගහපු එකට කරන්න දෙයක් නැහැ. ඊළඟ සැරේ ගහන්න නැතුව ඒක. ඔක දැන් මේ මොහොතේ නුවණින් බලලා මෙනෙහි කරලා තිබුණොත් ඊළඟ සැරේ වේදනාවක් එනකොට පොඩ්ඩක් කර දෙක වෙන් කරගනි. කාය ස්පර්ශෙන් දැනෙන වේදනාවයි හිතෙන් හදපු මధుරුවයි. ඔය දෙක වෙන් කරගන්න පුළුවන් ශක්තියක් ආපු දවසට ඔහොම ඉක්මන් වෙන එකක් නැහැ. කරන දේ නෙමෙයි අර රැවටීම මුලාව. ඒ කියන්නේ දැනට ඉන්නේ ලෝකේ අපි. එතකම් මధుරුවත් ඉන්නවා කර්මත් කරනවා. මధుරුව මැරුවත් කර්ම, මధుරුව එළෙව්වත් කර්ම. කර්ම කියන්නේ කුසල ලේ බොන්න ඇරියත් කර්මය. ඒකට පිනා සමහර විට. දානයක් දෙන්න හිතාගෙන. ඒකත් කුසල කර්මය. ඒකත් කර්මය. කර්මය කියන්නේ කර්මෙම තමයි. ඉතින් සසරේ යනවා. හොඳ දේ කළත් කර්ම, නරක දේ කළත් කර්ම ලෝකෙට අහු වෙලා, මායයට අහු වෙලා. මధుරුව නෙමෙයි මායයට අහුනේ අපිව. සසරේ ඉපදී ඉපදී මෙරි මෙරි යන්නේ අපිව. මම පින්පව් කරන මම. පින්පව් කරන්නේ ලෝකෙට අහු වෙන හින්දා. ලෝකෙට අහු නොවුන දවසට පින්පව් කියලා දෙයක් කියදෙන්නේ නැහැ. නේද? මමත්වයේ අස්මිමානීය දුරු වෙනකොට, අවිද්‍යාව දුරු වෙනකොට අවිද්‍යා පත්‍යා සංකාර කර්ම සකස් වෙන්නේ. අවිද්‍යාව තියෙනකන් තමයි කර්ම. අවිද්‍යාව තියෙනකන් තමයි ලෝකය. අවිද්‍යාව තිබුණත් ඔය මොනක් හරි සංකාරයක් හදනවා. ඔව්. පුඤ්ඤාභි එන්න පුළුවන්, අපුඤ්ඤාභි එන්න පුළුවන්, අනින්ජාභි එන්න පුළුවන්. එතකොට අපි ටිකෙන් ටික අවිද්‍යාව දුරු වෙන වැඩපිළිවෙලක යෙදුනොත් නේද? අවිද්‍යාව ටිකෙන් ටික දුරු වෙනවා. ඒ වැඩපිළිවෙල තමයි අනිච්ච සංඥාව. රූපයේ අනිච්ච සංඥාව, වේදනාවේ අනිච්ච සංඥාව, සංඥාවේ අනිච්ච සංඥාව, සංඛාරයේ අනිච්ච සංඥාව, විඥානයේ අනිච්ච සංඥාව. ඔන්නෝක වඩන කෙනා ඔය දුරු කරනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඔය අනිච්ච සංඥා සූත්‍රය. ඒක බුද්ධ වචනේ. ඒතට ඒක අපිට නුවණින් දකින්න පුළුවන් නම් ඔන්න සම්මාදිට්ඨිය එනවා. ඒ සම්මාදිට්ඨිය ඇතුව ඔන්න දැන් කරන්න වැඩක් තියෙනවා. ඔය පහෙන් එකක හරි අනිච්ච සංඥාව වඩන්න. ඒතර අනිච්ච සංඥාව කියනකොට තේරුම් ගන්න ඔය කියපු රූපය කියන්නේ මොකද්ද? ඒකේ සමුදේ මොකද්ද? අත්ංගමේ මොකද්ද? ඔන්න ඕක නම් ඒ වඩන්නේ අනිච්ච සංඥාව. ඕක තමයි ලෝකෝත්තර මාර්ගය. නේද? ලෝකෙට අයිති මාර්ගයක් නෙවෙයිනේ එතකොට. ලෝකේ ටිකෙන් ටික ඉක්මවා යනවා. මෙච්චර කල් අල්ලගත්ත ලෝකෙන් මිදෙනවා. චරකල් ම හදපු ලෝකෙන් මිදෙන්න. හරි. ඔව්. දැන් ලෝකෙන් මිදෙනවා කියන්නේ තණ්හාව ක්ෂය වෙනවා. ඒතර ඕකමයි මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ ඔය. පොත ටිකක් කියවලා බලන්න. මධ්‍යම ප්‍රතිපදාව කියන එක. පැහැදිලි නේද? එනකට වඩා තේරුම් යනවා නේද? හොඳයි. එක්කම නැහැ ප්‍රගුණ කිරීම පරක්කු වුණත් ඔබ තේරුම් ගැනීමයි වැදගත් වෙන්නේ. සම්මා දිට්ඨිය ඇති කරගත්තොත් බය වෙන්න දෙයක් නැහැ. කවදා හරි කරනවා. ඒකට බුදුදහමක් අහලා ගන්න ප්‍රයෝජනේ තමයි මේ හරි දැක්ම ඇති කරගන්නේ. හරි දැක්ම ඇති කරගත්තොත් බය වෙන්න දෙයක් නැහැ. ඉතින් කාලයක් ගියාට කමන්නේ නැහැ මේ සම්පූර්ණ කිරීම. හැබැයි අපාගත වෙන්නේ නැහැ. ආරේ මාර්ගයට වැටුණු සම්මා දිට්ඨිය ඇති කරගත්තු. එහෙම දෙයක් තියෙනවා. මාර්ගේ වැඩෙනවා මිසක් ආයේ පහළට යෑමක් නැහැ. කරගන්න ඉතින් මේ කියන්නේ රහත් වෙන්න බැරි වුණාට ප්‍රශ්නයක් නැහැ. මාර්ගයට වැටිලා අඩු ගානේ සෝවන්නත් වෙයි. තේරුම් ගත්තොත් මොකද ඔය අනිච්ච සංඥාව වඩන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරය යොදන්න පුළුවන්. ඕක තේරුම් ගත්ත කෙනාටමයි ධර්මයක් අහලා ඒක තේරුම් ගත්ත කෙනාටමයි ඊටු ටික කරන්න පුළුවන්. තමයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ තායතන සංවරය. ඒක කරන්න නම් ධර්මයේ අහලා ඔක නුවණින් මෙනෙහි කරලාමයි ඕන. නැතුව බලෙන් නවත්තන්න බෑ. ප්‍රඥාවෙන් ප්‍රඥාව වැඩිම තුලින්මයි ඕක වෙන්නේ. ඉතින් ප්‍රඥාව වැඩෙන හැටි තමයි ඔය කියලා තියෙන්නේ. අනිච්ච සංඥාව භාවිතා කරන්න බහුලව භාවිතා කරන්න. භාවිතා බහුලී කතා. මේ භාවනාව තමයි ඔය දැන් කිව්වේ අනිච්ච සංඥා. ඒක තමයි විදර්ශනය කියන්නේ. ඔය සමතය නෙමෙයි විදර්ශන. ඒක කරන්න උදව් වෙනවා සමතය. එහෙනම් තමයි අර ඉස්සෙල්ලා හිත එකම් කරන්න ටික කියා දුන්නේ. ඒ සමතය. මේ විදර්ශනා. හරි. අර සමත විදර්ශනා වැඩෙනවා කියන්නේ ආර්ය මාර්ගයට. දයන්න ඔය දේ තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඔය දේ තේරුම් ගත්තා නම් බුදුදහමෙන් ප්‍රයෝජනයක් ගත්තා. නෑ. ඔය දේ තේරුම් නොගත්තා නම් බුදුදහමෙන් ප්‍රයෝජනයක් ගත්තා වෙන්නේ නෑ. මේ ලැබුණ ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජනයක් ගත්තා වෙන්නේ ඔන්න ඔය දේ දකින්න පුළුවන්. හොඳයි. එතකොට මේ කාලය තුල ඉතින් සතුටු වෙන්න පුළුවන් කුසල් සම්භාරයක් රැස් කරගත්තා. මහානි සංසතුසල් සීල සමාධි ප්‍රඥා වැඩෙන කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. එතකොට මේ මහානි සංස කුසල් අගෙන යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම්ම ඔය ලබාගත්තු දේ උදව් වෙනවා. මහානි සංසය. එහෙම කුසල් සම්භාරයක් රැස් කරගත්තා පින් ගොඩාක් රැස් කරගත්තු වෙලාවක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්වා, සතුටටපත් වෙත්වා, දිව ඉසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු ආසනා වේවා. එහෙම සතුටටපත් වෙන මේ දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සැමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් කපල උපද්‍රවයක් නරකක් වෙන්න තියෙනවා නම් ඒ සියල්ලෙන්ම අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. මළගිය කෙනෙක් පින් බලාපොරොත්තු ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා මේ උතුම් ධර්මාවබෝධය ලබා ගන්න පිණිසම මේ පින් අනුමෝදන් වෙත්වා හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රැස් කරගත්තු පින්වල බලයෙන් ඉමිනා පුණ්‍ය කම්මේන අපිට බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ පා. මේ මාර්ගයෙන් ඉවතට අදින අය බාලවේ බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ පමා මේ බාල සමාගම. ඒ වගේ මේ ධර්ම මාර්ගය පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පිං හේතු වාසනා වේවා. සතන් සමාගමෝ හෝතු. කවදා වෙනකන්ද යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. මේ අවිද්‍යාව හින්දා කරන සංඛාර සේරම ඒවයි ස්වභාවය තමයි අනිත්‍යයි. අපව දුකටපත් කරන. සබ්බේ සංඛාරා අනිච්චාති දුක්ඛාති. ඒ වගේ මේ මනසට අරගෙන ධම්මතා සබ්බේ ධම්මා අනාත්තාති කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. ඔය බව ඇත්ත ඇති හැටි තේරුම් ගන්න යදා පඤ්ඤායේ පස්සති. එතකොට අර මුලාව හින්දා ඇති කරගත්තු දුක කලකිරිලා අතාරිනවා. අත නිබ්බින්දති දුක්ඛේ. මොක තමයි නිවනට මාර්ගයේ සමබ්බෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤායේ පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤායේ පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤායේ පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු. එතනින් අපි අවසන් කරමු. හෙට උදේ තියෙනවා හෙට 10ට දෙන්න.